ඊළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, අද අපේ රට ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක සිටින මොහොතක විශේෂයෙන්ම බලශක්ති ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ මං කැමති ගරු නියෝජක කතානායකතුමනි, සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත්, ඒ වගේම විපක්ෂයේ අනිකුත් කණ්ඩායම අපි එකඟ වෙන පොදු කාරණා ගණනාවක් තිබෙනවා. එකක් තමයි මේ රටේ පුනර්ජනනීය බලශක්තිය, සුනීත බලශක්තිය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. අපි ඒක වැඩි කරන්නට ඕන. අපි ඒකට පක්ෂයි. තාප බලාගාර, ඩීසල් බලාගාර, ගල්ලඟුරු බලාගාර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ඩීසල් මාෆියාවට අපි විරුද්ධයි. නමුත් මෙතන තියෙන්නේ ඒ තර්කය නෙවෙයි, ඒ ප්‍රශ්නය නෙවෙයි. රටට පෙන්වන්න හදනවා තරඟකාරීත්වය නැති කරලා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තමයි අද රටේ අවශ්‍යතාවය කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. තාප බලාගාර, ඩීසල් බලාගාර, ගල්ලඟුළු බලාගාර මිල අධිකයි, වියදම අධිකයි. ඒක පිළිබඳව විවාදයක් නැහැ. ඒක ඒකමතිකයි. ඒක ස්ථිරයි. අපි තරයේ විශ්වාස කරනවා රටේ ඉදිරි ගමන පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, සුලම් බලාගාර, සූර්ය බලාගාර, සූර්ය බලශක්තිය, ඒ වගේම ජලයෙන් නිපදවන බලශක්තිය අපි ඒකට පක්ෂයි. නමුත් ඉතාමත්ම කූට ආකාරයට රජය උත්සාහ කරනවා අපි ඩීසල් මාෆියාවට යට වෙලා අද මේ මහා ප්‍රගතිශීලීයයි කියන පනතට අපි විරුද්ධ වෙනවායි කියලා. මොකද්ද තමුන්නාන්සලාගේ තියෙන ප්‍රගතිශීලීත්වය? කොම්පිටිෂන් එක, තරඟකාරීත්වය අඩු කරනවායි කියන එක, ඒක ප්‍රගතිශීලීද? ඒක ප්‍රතිගාමී. ඒක ප්‍රොග්‍රෙසිව් නෙවෙයි, ඒක රිග්‍රෙසිව්. මේ හදන්නේ රටේ මේ අර්බුදයක් කේන්ද්‍ර කරගෙන මේ ඛේදනීය, ශෝචනීය, ඛේදවාචක තත්ත්වය කේන්ද්‍ර කරගෙන තරඟකාරීත්වය ඉවත් කරලා කොමාරි ඩොලර ටිකක් රටට හම්බ කරන්න නෙවෙයි, තමන්ට හම්බ කරගන්න. ඒකයි මේ හදන්නේ. 2009 2013 ශ්‍රී ලංකා විදුලි වල පනතේ මොකද්ද තහවුරු කරේ? තරඟකාරීත්වය. ඇයි තරඟකාරීත්වය හොඳ? පිරිවැය අඩු වෙනවා, වියදම අඩු වෙනවා, රටට වාසි, ජනතාවට වාසි, පාරිභෝගිකයට වාසි. තරඟකාරීත්වය නැති වෙනකොට මොකද වෙන්නේ? දූෂිත මාෆියාවක් නිර්මාණය වෙනවා, දූෂිත ක්‍රමවේදයකට යොමු වෙනවා. ඒ නිසා කරුණා කරලා තමුන්නාන්සලා වැරදි විදිහට කරුණු ඉදිරිපත් කරන්න එපා. අපි සූදානම් රටට පක්ෂව, රටට වාසිදායකව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් වලට ප්‍රවේශවන්න. විශේෂයෙන්ම රටට පාඩුවක් ඇති කරමින් ක්‍රියාත්මක වෙන දූෂිත ගනුදෙනු වලට මුල පුරන්න අපි සූදානම් නැහැ. මිල වැඩිකම, වියදම වැඩිකම තුල අපි සූදානම් නැහැ එවන් බලශක්ති ප්‍රවර්ධනයකට යන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි ඉල්ලීමක් කරනවා, කරුණා කරලා තරඟකාරීත්වය සහ මුලින්ම ඉවත් කරන මේ සංශෝධනය හකුලා ගන්න. හොඳට මතක තබා ගන්න, විපක්ෂයේ සෑම පාර්ශ්වයක්ම අද එකට එකතු වෙලා සිටිනවා, එක මිටට සිටිනවා. මේ වගේ තරඟකාරීත්වය ඉවත් කරලා තමන්ට හිතුමතේට තමන්ට ඕනෝන ආකාරයට තමන්ගේ රුචි අරුචිකම් තුල මේ වගේ ටෙන්ඩර් ප්‍රතිපාටියට බැහැරව ව්‍යාපෘති ප්‍රධානය කිරීමේ තෑගි දීමේ මේ දූෂිත වංචනික මේ වැඩපිළිවෙලට අපි විරුද්ධයි. ඒ නිසා මම යෝජනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කරුණා කරලා මේ සංශෝධනය පිළිබඳව මේ සාකච්ඡාව අපි මෙලෙසම ගෙනියමු. මේක තවත් දිනකට කල් දමමු. අද මේක ගැන අවසාන තීන්දුවක් ගන්න එපා. උද්දච්ච වෙන්න එපා. උඩඟු වෙන්න එපා. දරදඬු වෙන්න එපා. තවත් සතියක් විතර සාකච්ඡා කරලා විවිධ පාර්ශ්වකරුවන් සමග අපි හොඳ ප්‍රවේශයකට එමු. එහෙම නැත්නම් අපිට යෝජනාවක් තිබෙනවා ඔය මෙගවට් 10 සිට 15 දක්වා ඒ තිබෙන ව්‍යාපෘති වලට යම්කිසි බේස්ලයින් ප්‍රයිසිං ක්‍රමවේදයකට යම්කිසි ඉක්මන් තරඟකාරී ක්‍රමවේදයකට ගිහිල්ලා අපිට පුළුවන් ඒකට අනුමැතිය ලබා දෙන්න. නමුත් මෙගවට් 10 ඉහළ මහා පරිමාණයේ විදුලි ව්‍යාපෘති වලට තරඟකාරීත්වය නැති කරනවා කියන්නේ දූෂිතයට, පගාකාරයට, කොමිස්කාරයට, ඩොලර් කාක්කොන්ට තැන ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද මොකද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහ පොළොවේ මතය මොකද්ද? මහ ජනතාවගේ මතය මොකද්ද? අරගලයේ මතය මොකද්ද? ඒ හැමෝම කියනවා මේ රටේ මහා ඛේදනීය තත්ත්වයක් තියෙනකොට මේ පාර්ලිමේන්තුව ඇතුලේ දූෂිත කිවිසුම් ක්‍රියාත්මක වෙනවා. හොරකමට, දූෂණයට, වංචාවට සැලසුම් ක්‍රියාත්මක වෙනවායි කියන. ඉතින් මේක ඔප්පු වෙනවනේ. තරඟකාරීත්වය හැම ව්‍යාපෘතියකටම අහිමි කරනවායි කියන්නේ හොරකමට දොර අරින එකනේ. ඒ නිසා නම්‍යශීලී වෙන්න අපි සාකච්ඡා කරමු. මෙගවට් 10 15 ක්‍රියාත්මක වෙන විදුලි ව්‍යාපෘති වලට අපි සූදානම් බේස්ලයින් ප්‍රයිසිං ක්‍රමවේදයක් හරහා යම් තරඟකාරීත්වයක් ඇති කරගනිමින් ඉතාමත්ම ඉක්මනින් කඩිනම් අනුමැතියක් ලබා දෙන ක්‍රමවේදයකට උදව් කරන්න අපි සූදානම්. හැබැයි මෙගවට් 10 ඉහළ ක්‍රියාත්මක වෙන මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ තරඟකාරී ක්‍රමවේදය තුළ පමණමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, මේක බොරුවට උඩු යටිකුරු කරන්න යන්න එපා. දැන් පෙන්වන්න හදනවා මේ තරඟකාරීත්වය මොට කරන ආණ්ඩුවේ සංශෝධනයට විරුද්ධ වෙන අපි ඩීසල් බලාගාර වෙනුවෙන්, ගල්ලඟුළු බලාගාර වෙනුවෙන්, තාප බලාගාර වෙනුවෙන් අර යුනිට් එකට 100ට වැඩිය වැය වෙන ඒ මාෆියාවල් වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා කරුණා කරලා ඒ බොරුව සමාජගත කරන්න එපා. මම මේ රටේ මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා ඒ බොරුව, ඒ ටොම් පචය සමාජගත කරන්නට ඉඩ දෙන්න එපා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි විරුද්ධ තරඟකාරීත්වය ඉවත් කිරීමට මිස අපි ඩීසල් මාෆියාව, ඩීසල් ඩොලර් කාක්කොන්ගේ ඒජන්තවරුන් නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා ඇමතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. උද්දච්ච වෙලා පම්පෝරි ගහන්න වෙලාව නෙවෙයි. සියලු දෙනාම සංසුන් මනසකකින් සත්‍ය අවබෝධ කරගෙන, යථාර්ථය අවබෝධ කරගෙන එක්කෝ අපි මේ සාකච්ඡාව කල් දමමු. සාකච්ඡා කරලා තීන්දුව తీරන ගැනීම සතියකට කල් දමලා නැවතත් වරක් සාකච්ඡා කරමු. එසේ නොමැතිනම් අපි එකඟයි මෙගවට් 10 15 ඒ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වලට බේස්ලයින් ප්‍රයිසිං ක්‍රමවේදයක් හරහා ඉදිරියට යන්නට ඉක්මනින් අනුමැතිය ලබා දෙන ඒ ෆාස්ට් ට්‍රැක් අප්‍රෝච් එකක් ක්‍රියාත්මක කරන්නට, ඒ වගේම මෙගවට් 10 ඉහළ සෑම ව්‍යාපෘතියක්ම අපි යන්නට ඕන තරඟකාරී ක්‍රමවේදයකට පමණයි. අපි සූදානම් නැහැ අපේ රටේ සුළම් බල ශක්තිය, සූර්ය බල ශක්තිය, පුනර්ජනනීය බල ශක්තිය තුට්ටු දෙකට බහුජාතික සමාගම් වලට, විදේශීය රටවල් වලට අලෙවි කරන්නට සූදානම් නැහැ. අපි එවන් දේශද්‍රෝහියු නෙවෙයි කියන එක ප්‍රකාශ කරමින් මගේ අදහස් ටික එයින් අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමනි. ගරු මේජර් සුදස්සන දෙනිපිටි මෙත්තම, ඒ සඩේකල නාදන් මෙත්තම, ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක් තියෙනවා. මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. නන්රි பிரதி சபாயன் அவர்களே, முதல்ல வாழ்த்து தெரிவித்துக் கொள்கிறேன். நீங்க சிம்மாசனத்தில் இருக்கக்குள்ள சந்தர்ப்பம் கிடைத்ததுக்கு எனது வாழ்த்துக்களை தெரிவித்துக்
கொள்கிறேன்.
இப்பொழுது இன்றைய மின்சாரம் சம்பந்தமான விவாதத்திலே கலந்து கொண்டு உரையாற்றுவதிலே அதற்கு பிறகும் எங்களுடைய பிரதேசத்திலே நடக்கின்ற பிரச்சனைகளை எடுத்து கூறலாம் என்று நினைக்கின்றேன். உண்மையிலே இந்த மின்சாரம் சம்பந்தமாக எங்களுடைய மன்னார் பிரதேசத்திலே ஏற்கனவே இந்த காற்றாடி மின்சார உற்பத்தி அங்கு நடைபெறுகிறது.
கருமத்துவம் அபத்துமாட்ட பொன்னம்பலம் மெத்துமாக வினாடி எட்டத்துக்கு வினாடி பகலவாக்கு லபினம்.
நன்றி, நன்றி. உங்களுக்கும் நன்றி. கௌரவ குமார் பொன்னம்பலம் அவர்களுக்கு, காற்றலை மின்சாரத்தை மன்னாரிலிருந்து உற்பத்தி செய்யப்படுகிறது. ஆனால் அங்கு சொல்லப்பட்ட விடயங்கள் எப்படி என்றால், அங்கே இருக்கின்ற எங்களுடைய மன்னார் மாவட்ட மக்களுக்கு, இளைஞர்களுக்கு வேலைவாய்ப்பு வழங்குவதாக சொல்லப்பட்டது. ஆனால் அது நடைபெறவில்லை. ஆனால் சில பிரச்சனைகள் இந்த காற்றலை ஊடாக சில அவதானிப்புகளை எங்களுடைய மீனவர்கள் அவதானித்திருக்கிறார்கள். அதை சரி செய்ய வேண்டும் என்பதை இந்த சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். மன்னார் மாவட்டத்திலே செய்யப்படுகிற விடயங்களை எங்களோடும் கலந்து ஆலோசித்து அந்த விடயங்களை செய்கின்ற போது உண்மையிலே பிரச்சனைகள் வராமல் பார்த்துக் கொள்ள முடியும். அந்த வகையிலே மன்னார் மாவட்டத்திலே தொடர்ந்து இந்த காற்றலை மின்சாரம் செய்வதாக அரசாங்கம் உத்தேசித்திருக்கிறது. ஆனால் இந்த மன்னார் மாவட்டத்தில் நடைபெறுகின்ற இப்படியான கருத்துக்களை, இப்படியான செயல்பாடுகளை செய்வதற்கு முதல் எங்களோடும் கலந்துரையாட வேண்டும் என்று நான் அமைச்சரிடம் கேட்டுக்கொள்கிறேன். உண்மையிலே எங்களுடைய பிரதேசத்திலே பிரதமர் அவர்கள் சொன்னார்கள், கடந்த இனி வருகின்ற காலங்களிலே 2 நாள் உணவை சாப்பிட வேண்டும் என்று சொன்னார்கள். அந்த அவர் சொன்ன கருத்துக்கு பிற்பாடு மக்கள் உணவை சேகரிக்கின்ற நிலையிலே இன்றைக்கு மக்கள் கூட்டம் கூட்டமாக கடைகளிலே சென்று அந்த உணவை சேகரிக்கின்ற ஒரு நிலை காணப்படுகிறது. உண்மையிலே அப்படியான செய்திகளை நாங்கள் சொல்வது தவறு என்று நினைக்கின்றேன். இந்த இப்படியான நிலைகளை செய்கின்ற போது அன்றாடம் உழைக்கின்ற சாமானிய மக்களுக்கு பொருட்கள் கிடைக்க முடியாத ஒரு நிலை காணப்படுகிறது. ஏற்கனவே விவசாய அமைச்சர் அவர்கள் சொன்னது போல இந்த எங்களுடைய விவசாயிகள் கூடுதலான விளை நிலங்களிலே இப்பொழுது சிறுபோகத்தை செய்ய துவங்கியிருக்கிறார். ஆகவே ஏற்கனவே நாங்கள் சொன்னது போல இந்தியா கொடுக்கின்ற பசலையை வெகு விரைவிலே அதை எடுத்து எங்களுடைய விவசாயிகளுக்கு கொடுத்தால் இந்த 2 நாள் என்பது 3 நாளாக மாறும். மக்கள் கஞ்சியாவது குடித்து தங்களுடைய வாழ்க்கையை செலுத்துகின்ற ஒரு சூழல் உருவாகும். இப்பொழுது எங்களுடைய விவசாயிகள் 40,000 ரூபாய் அப்ப குத்தகைக்கு கெடுக்கின்ற விவசாயி எப்படி இந்த 40,000 ரூபாய்க்கு வாங்கி குத்தகை பணத்தையும் கொடுத்து 40,000 ரூபாய்க்கு பசலையை வாங்கி செய்வதனூடாக அந்த விவசாயி எப்படி நலன் பெற முடியும் என்ற கேள்வியை நான் கேட்க விரும்புகின்றேன். ஆகவே அடுத்த விடயம் என்னென்றால், இந்தியா பல உதவிகளை செய்கிறது. இந்தியா பல உதவிகளை செய்கிறது என்று பார்க்கின்ற போது இந்தியா அரிசியை கொடுத்திருக்கிறது, பெட்ரோலை கொடுத்திருக்கிறது, இப்படி இந்தியா உதவி செய்திருக்கிறது. ஆனால் இந்த அரிசியினுடைய பங்களிப்பு இந்த அரசியை எப்படி பங்கிட்டீர்கள் என்ற விடயத்தை பாராளுமன்றத்திலே சொல்லப்பட வேண்டும். எவ்வளவு தொகை வந்தது, அதை எப்படி இந்த நாட்டிலே இருக்கின்ற சதோசா அல்லது கோஆபரேட்டிவ் அல்லது எந்த வகையிலே இந்த அரிசிகள் பங்கிடப்பட்டிருக்கிறது என்பதை இங்கு வெளிப்படையாக சொல்ல வேண்டும். ஏனென்றால் எங்களுடைய பிரதேசத்திலே சதோசாவிலே கியூ இருக்கிறது, ஆனால் அரிசியினுடைய முடிந்து விட்டதென்று தங்களுடைய கருத்தை அந்த முகாமையாளர்கள் சொல்லுகிறார். ஆகவே இதை உடனடியாக நிறுத்தி என்ன நடந்தது என்பதை பாராளுமன்றத்துக்கு வழங்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே நான் எடுத்துக்கொள்ள விரும்புகின்றேன். அடுத்தபடியாக மண்ணெண்ணெய், உண்மையிலே எங்களுடைய மீனவர்கள் எங்களுடைய விவசாயிகள் இன்றைக்கு பட்டினி கிடக்கின்ற தொழிலுக்கு செல்ல முடியாத ஒரு சூழலிலே இன்றைக்கு இருந்து கொண்டிருக்கிறார். எங்களுடைய குறிப்பாக வடக்கு கிழக்கிலே இந்த மண்ணெண்ணெய் என்பது நான் நினைக்கின்றேன் இலங்கை பூராகவும் இந்த பிரச்சனை இருக்கும் என்று நான் நினைக்கின்றேன். ஆனால் இந்த அரசாங்க அதிபர்கள் வடிவாக திட்டமிட வேண்டும் இந்த மண்ணெண்ணெயை பயந்தளிப்பதிலே. இந்த மண்ணெண்ணெய் குறிப்பிட்ட அளவுதான் மீனவ சமூகத்துக்கு கிடைக்கிறது, விவசாயிகளுக்கு கிடைக்கிறது. ஆனால் அது எங்கு போகிறது என்பதை கண்டுபிடிக்க வேண்டும். ராணுவம் இருக்கிறது, போலீஸ் இருக்கிறது, ஆனால் வரக்கூடிய மண்ணெண்ணெய் வந்து கொண்டிருக்கிறது. ஆனால் அதனுடைய உடனடியாக இப்போ ஒரு மாதத்துக்கா அல்லது 10 நாளுக்கான மண்ணெண்ணெய் வருகின்ற போது அது 10 நாள் இருக்க வேண்டிய அந்த மண்ணெண்ணெய் அரை மணித்தே முடிகின்ற ஒரு நிலை காணப்படுகிறது. ஆகவே இதை கண்காணிக்கக்கூடிய ஒரு முறையை அரசாங்க அதிபர்கள் நிச்சயமாக கொள்ள வேண்டும். ஏனென்றால் எங்களுடைய மீனவர்களும் விவசாயிகளும் மிக ஒரு மோசமான சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த விடயத்திலே அரசாங்கம் கவனம் எடுக்க வேண்டும். மண்ணெண்ணெய் கொடுக்கப்படுகிறது, டீசல் கொடுக்கப்படுகிறது, பெட்ரோல் கொடுக்கப்படுகிறது, ஆனால் அந்த மண்ணெண்ணெயின் கொடுக்கப்படுகின்ற அளவு எங்களுடைய மீனவர்கள் முல்லைத்தீவு மன்னார் ஏன் வடக்கு கிழக்கிலே அத்தனை மீனவர் சமூகங்களும் தங்களுடைய தொழிலை மேம்படுத்த முடியாமல் இன்றைக்கு மிக கஷ்டப்பட்டிருக்கிறார்கள். அவர்களுடைய வாழ்க்கை தரம் என்பது பின்னோக்கி போய்கொண்டிருக்கிறது. ஆகவே நான் அமைச்சரிடமும் இது சம்பந்தமாக பேசியிருந்தேன். அவரும் இதிலே கவனம் எடுப்பதாக சொல்லியிருந்தார். இந்த விடயத்திலே உடனடியாக ராணுவம் அல்லது போலீஸ் இப்படியாக இருந்து கூட இந்த எங்களுடைய மீனவர்களுக்கு சரியான முறையிலே இந்த மண்ணெண்ணெய் கிடைக்காத ஒரு நிலை காணப்படுகிறது. ஆகவே இந்த சந்தர்ப்பத்தை அரசாங்கம் பிரதமர் அவர்கள் கவனத்தில் எடுக்க வேண்டும். ஆகவே எங்களுடைய விவசாயிகளுக்கு பசளையை உடனடியாக இறக்குமதி செய்கின்ற முயற்சியை மேற்கொள்ள வேண்டும். இரண்டாவது, இந்த மண்ணெண்ணெய் விநியோகம் என்பது தொடர்ச்சியாக எங்களுடைய விவசாயிகளுக்கும் கடத்தொழிலாளர்களுக்கும் கிடைக்கின்ற வாய்ப்பை உண்டு பண்ண வேண்டும். அண்மையிலே காணி அமைச்சர் அவர்கள் ஒரு கருத்தை சொல்லியிருந்தார்கள். பிரதமர் அவர்களும் தன்னுடைய பேச்சிலே சொல்லியிருந்தார், இந்த ஃபாரஸ்ட் வயலட் போன்ற பிடித்திருக்கின்ற காணிகளை விடுவித்து விவசாயத்தை செய்வதற்கான முறையை கையாளப் போவதாகும். ஆனால் முல்லைத்தீவிலே அது மாறாக நடைபெறுகிறது. அங்கே இருக்கின்ற காணிகளை வெளி மாவட்டத்தில் இருக்கின்றவர்கள் வந்து துப்புரவு செய்கின்ற நிலையை அங்கு பார்க்கக்கூடியதாக இருக்கிறது. ஆகவே ஒரு ஆலோசனையை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இது எங்களுடைய இளைஞர் யுவதிகளுக்கும் இந்த எங்களுடைய விவசாயிகளுக்கும் ஒரு செய்தியாக ஏற்றுக்கொள்ள வேண்டும். இந்த காணிகளை உடனடியாக பெறுவதற்கான செயல்பாட்டிலே நீங்கள் இறங்க வேண்டும். எங்களுடைய மாவட்டத்திலே எங்களுடைய இளைஞர் யுவதிகள் எங்களுடைய விவசாயிகள் அந்த நிலத்தை பயன்படுத்துவதற்கு அரசாங்கம் உத்தரவிட வேண்டும். நாங்கள் தாமதிக்காத ஒரு சூழலை எங்களுடைய இளைஞர்கள் யுவதிகள் அதை பயன்படுத்துவதற்கான வாய்ப்பை உண்டு பண்ணுவதற்கான செயல்பாட்டிலே நீங்கள் இறங்க வேண்டும் என்ற செய்தியை இந்த உயர் சபையின் ஊடாக எங்களுடைய இளைஞர் யுவதிகளுக்கு நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆனாலும் கூட பல பிரச்சனைகளை இன்றைக்கும் அந்த இளைஞர்கள் அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். அவர்களுக்கு இந்த அரசாங்கம் தொழில் செய்வதற்கான படித்த பட்டதாரிகள் தொழில் செய்வதற்கான வாய்ப்பை இந்த அரசாங்கம் நிலங்களை வழங்கி அந்த விவசாயத்தை செய்வதற்கான ஒரு முயற்சியை மேற்கொண்டது. ஆனால் இப்பொழுது பார்த்தோம் என்றால் வைல்ட் லைஃப் போரஸ் போன்ற அதிகாரிகள் எனக்கு உதாரணப்படுத்த முடியும். நான் இந்த பெயர்களை சொல்ல விரும்பவில்லை. ஒரு இளைஞன் பட்டதாரி, அவன் தன்னுடைய அந்த பிரதேச செயலகத்தின் ஊடாக கொடுக்கப்பட்ட காணியிலே தன்னுடைய விவசாயத்தை செய்து கொண்டிருக்கின்ற போது வைல்ட் லைஃப்ல இருக்கிற அதிகாரி அவர்கள் அங்கு வந்து உடனடியாக நிறுத்த வேண்டும் என்று சொல்லுகின்ற அந்த நிலையிலே அவர் அதை விளக்கமாக சொல்லுகின்ற போது தன்னை அவமதித்து விட்டார் என்று கோர்ட்டிலே கேசை போடுகின்ற ஒரு அபாயகரமான ஒரு நிலை காணப்படுகிறது. ஆகவே இதிலே உடனடியாக இந்த நிலங்களை விடுவித்து இளைஞர் யுவதிகளுக்கு வாய்ப்பளிக்கின்ற போது இந்த நாட்டிலே இந்த பஞ்சத்தை நிவர்த்தி செய்ய முடியும் என்று நான் கருதுகிறேன். ஆகவே எங்களுடைய பிரதேசத்திலே இன்றைக்கு எங்களுடைய மக்கள் இந்த போரின் ஊடாக பல அனுபவங்களை கொண்டிருக்கிறார். ஆனால் அந்த அனுபவங்கள் தொடர்ச்சியாக அந்த அனுபவங்களை வைத்துக் கொண்டு செயல்பட முடியாது. ஆகவே எங்களை பொறுத்தமட்டிலே இந்த விவசாய துறையை மேம்படுத்துவதாக இருந்தால் அல்லது கடற்தொழிலை மேம்படுத்துவதாக இருந்தால் இப்பொழுது இருக்கின்ற வழிமுறைகளை கையாளுவதன் ஊடாக நிச்சயமாக மேம்படுத்த முடியும். மண்ணெண்ணெய் வருகிறது, மண்ணெண்ணெய் துப்புரவாக இல்லாமல் போனதில்லை. அதே போல விவசாயிகளுக்கு இந்த பசலை வருகிறது, ஆனால் 40,000 ரூபாய்க்கு ஒரு விவசாயி எப்படி அந்த பசலையை பெற முடியும்? ஆகவே அரசாங்கம் இந்த முதலாளிமார்களிடம் இருந்து ஒரு குறிப்பிட்ட அந்த அதை பெற்றுக்கொண்டு ஒரு குறிப்பிட்ட விலையிலே அரசாங்கம் மானிய தொகையை ஊடாக வழங்குவதன் ஊடாக உடனடியாக இந்த பிரச்சனைகளை நிவர்த்தி செய்ய முடியும் என்பது என்னுடைய கருத்தாக, என்னுடைய ஆலோசனையாக இருக்கிறது. ஆகவே எங்களுடைய பிரதேசத்திலே இன்றைக்கு கூடுதலான இராணுவத்தை, கூடுதலான முப்படைகளையும் கொண்டு எங்களுடைய பிரதேசத்திலே அவர்கள் என்ன செய்து கொண்டிருக்கிறார்கள் என்று பார்க்கின்ற போது எங்களுடைய நிலங்களை அவர்கள் எடுத்து விவசாயம் செய்கிறார்கள், தோட்டம் செய்கிறார்கள். இந்த பசலை, அந்த இயற்கை பசலையை அவர்கள் மிஷினை வைத்து செய்து அவர்கள் அந்த விவசாயத்தை மேம்படுத்துகின்ற நிலை காணப்படுகிறது. இன்றைக்கு இராணுவத்திற்கு கூடுதலான நிதியை இந்த வரவு செலவு திட்டத்திலே ஒவ்வொரு முறையும் நாங்கள் காணக்கூடியதாயிருக்கிறது. அது எந்த வகையிலே பயன்படுகிறது என்பதை இந்த அரசாங்கம் வெளிப்படையாக சொல்ல வேண்டும். எங்களுடைய பிரதேசத்திலும் கூடுதலான இராணுவத்தை முப்படைகளும் இருக்கிறது. அந்த முப்படைகளும் அந்த முப்படைகளும் எங்களுடைய மக்களைத்தான் வருத்துகிறார்கள் ஒழிய எங்களுடைய மக்களுக்கு நன்மை செய்கின்ற வாய்ப்புகள் குறைவா இருக்கிறது. உதாரணமாக பேசாலையில் ஒரு சம்பவம் நடைபெற்றது. அந்த கமாண்டர் நிச்சயமா அவர் உண்மையிலே அவருக்கு நான் நன்றி சொல்கிறேன். அந்த எங்களுடைய மீனவர்கள் நைய புடைக்கப்பட்டார்கள். உடனடியாக நடவடிக்கை எடுத்த கமாண்டர் அவர்களுக்கு நான் நன்றி சொல்ல வேண்டும். அதே போல எங்களுடைய அந்த பேசாலை பங்கு தந்தை அவர்களுக்கும் நாங்கள் நன்றி சொல்ல வேண்டும். உடனடியாக இந்த பிரச்சனையை தீர்ப்பதற்கு ஒரு முயற்சியை மேற்கொண்டார். ஆனால் இதுதான் தொடர்ச்சியாக நடைபெறுகிறது. இராணுவம் இருக்கிறது, முப்படைகள் இருக்கிறது, ஆனால் கடத்தல் வந்து தொடர்ச்சியாக பல கிலோ கணக்கிலே பிடிபடுகிறது. அது எந்த விதத்திலே இந்த கண்காணிப்பு இருக்கிறது என்பதை நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த முப்படைகளும் கூடுதலாக போடப்பட்ட இடங்களில் இருந்துதான் இந்த கடத்தல் பொருட்கள் தடை செய்யப்பட்ட கடத்தல் பொருட்கள் மிக பெரிய அளவிலே வந்து இறங்குகிறது. இது எப்படி நியாயமாக இருக்கிறது? ஆனால் எங்களுடைய மீனவர்கள் தொழிலை செய்கின்ற போது அவர்கள் நைய புடைக்கப்படுகிறார். எங்களுடைய மீனவர்கள் தொழிலுக்கு செய்கின்ற போது அந்த இந்த எங்களுடைய கடற்படையால் மிக மோசமான கண்காணிப்புக்குள் இருக்கிறார்கள். அது இருக்க வேண்டாம் என்று நாங்கள் சொல்லவில்லை. ஆனால் உடனடியாக இந்த எங்களுடைய மக்களுடைய அன்றாட பிரச்சனையை இந்த இராணுவத்தையும் முப்படைகளையும் வடக்கு கிளைக்களை குவித்து வைத்துக் கொண்டு எங்களை மக்களை மீண்டும் ஒரு அடக்குமுறைக்குள் கொண்டு வருகின்ற சூழலை நிப்பாட்ட வேண்டும். எங்களுடைய மக்களும் இந்த பொருளாதார பிரச்சனையிலே அவர்களும் சந்தித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த இரண்டு ஆலோசனைகளையும் உடனடியாக அரசாங்கம் நடைமுறைப்படுத்துமாக இருந்தால் எங்களுடைய இந்த பஞ்சம் என்பது எங்களுடைய மக்களுக்கு அவர்கள் கஞ்சியாவது குடித்து வாழுகின்ற ஒரு நிலையை உண்டு பண்ண முடியும் என்ற ஆலோசனையை சொல்லி முடிக்க நேரம் தந்ததற்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
බෞමිසුතේ ඔබතුමාට ගරු ගාමිණී ලොකෝගේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු
නියෝජ්‍ය කතානායකතුමා
10ක කාලයක් තියෙනවා.
අද මේ විදුබල පනත සංශෝධනය අද මේ රටේ පවතින තත්ත්වයට ඉතාම වැදගත් යෝජනාවක් හැටියට පනත සංශෝධනයක් හැටියට පිළිගන්නේ. මොකද අද ලංකාවේ විදුලිය 80ක් විතර ජනතාවට ලබලා දීලා තියෙනවා. ඒ 80 ලබලා දෙනකොට අපි විදුලි බලාගාරවලින් විදුලිය ගැනීම නිසා විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් පහුගිය දවස්වල විදුලිය කපනකොට පෞද්ගලික විදුලි සමාගම් විදුලිය ගන්න දවසකට ඩීසල් ටොන් 10,000ක් විතර දෙන්න සිද්ධ වුණා. ඒ පෞද්ගලික බලාගාරවලට සාමාන්‍යයෙන් දැවිතෙල් නැප්ත නැත්තන් ඩීසල් ලවල දෙන්න වෙලා තියෙන. ඒක ඉතාම අධික වීදමක්. වීදම වගේම එක යුනිට් එකකට යන මුදල රුපියල් 75කට වැඩි. අපි පාරිභෝගිකයන් දෙන්නේ රුපියල් 17කට 18කට විතර. ඒ නිසා අද රටට මේ කටයුත්ත විශාලම බරක් වෙලා තියෙනවා. ඒ නිසා පුනර්ජීවන විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ආරම්භ කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම විවිධ ගැටලු මතුවලා තියෙනවා. මොකද අද බලාගාර මාපියාවක් වෙලා තියෙනවා. ඒ බලාගාරවලින් ගන්න විදුලිය අඩු කළා පුනර්ජීවන විදුලියට යනවට විවිධ තැන්වලින් ඒ පිළිබඳ විරෝධතා මතුවෙලා තියෙනවා. මීට ප්‍රථමයෙන් මට මතකයි විදුලිවලින් ටෙන්ඩර් කැඳවලා මගවට් 10ට අඩු ආයෝජකෙන්ට කැඳේ 200ක් විතර ආයෝජකයා ආවා. නමුත් මේ සමාගම් කරන්න බැරි ගණන් ටෙන්ඩර් දාලා තිබුණා. එහිඳ ඒ ගත්ත අය කවුරුත් ක්‍රියාත්මක කරන්නේ. එහිදම පුනර්ජීවන විදුලිය ලබා ගැනීමේදී විදුලි බල මණ්ඩලයත් විදුලි අමාත්‍යංශයත් විශාල ගැටලු ගණනාවකට පත් වෙලා තියෙනවා. එහෙනම් ඒ නිසා තමයි කල්පනා කරේ ආයෝජනය කරන්න කැමති අයන්ට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා ඉදිරිපත් වෙන්න කියලා. ඒ අනුව මං හිතන්නේ දැනට කිලෝ 10ට වැඩි 100ට වැඩි ආයෝජක විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ පිරිසට ඒ විදුලිය ලබා දෙන්න නම් විදුලි බල මණ්ඩලයට බලය තියෙන්න ඕනේ ඒක ලබලා දෙන්න. ඒ බලය නැති නිසා ඒ බලය ඇති කරන්න තමයි මේ පනත ආරම්භ කරලා තියෙන්නේ. මේ පනත ක්‍රියාත්මක වුණොත් මේ රටේ පුනර්ජීවන විදුලිය 2030 වෙනකොට 70%කට යන්න පුළුවන්කම ඇති වෙනවා. බලහත්කාරයෙන් ආයෝජක වෙනව නෙමෙයි, ආයෝජක ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රට ඉදිරියට යන්න ඕනේ නම් විදේශ ආයෝජක මේ රටේ ආයෝජනය කරන්න ඕන. දැන් අද අපිට මේ විදුලිය තියෙන්නේ නොරොච්චෝලි බලාගාරය හදපු හින්දා. ඒකට ටෙන්ඩර් කරනවා කියන කවදක්වත් නොරොච්චෝලි බලාගාරය හැදෙන්නේ නැහැ. අද ඒ නිසා මගවට් 880ක් විතර දවසකට විදුලිය ලබලා දෙන හින්දා අපේ විදුලි වම්බනාවේ 50%ක් නොරොච්චෝලි බලාගාරයෙන් යනවා. ඊට අමතරව මේ රටේ ඇති වෙලා තියෙන අනිකුත් බලාගාර සමනල වික්ටෝරියා විවිධ මහවැලි ආරම්භ කරපු ඒවායෙන් සෑහෙන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේකට අලුතෙන් අපිට එකතු කරන්න පුළුවන් අලුත්ම එක තමයි පුනර්ජීවන විදුලිය මහා ප්‍රමාණයෙන් කරන එක. ඒ මහා ප්‍රමාණයෙන් ඒ කටයුත්ත කරොත් අවුරුද්දක් දෙකක් ඇතුළත ලංකාවේ වුවමනාවේ 50%ක් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඒකට සමහර දැන් විදුලි බලවන ඉංජිනේරු සංගමය අද වැඩ වර්ජනය කරනවා. ඇයි විදුලි ලබා ගන්නවට? නූතේ කවුරුවක් විරුද්ධ වෙන්නේ නැහැ. රුපියල් 80ට 100ට පෞද්ගලික බලාගාරවල විදුලිය ගන්න.
ඕඩර් ප්ලේස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූල ආසනයට බෑ.
Honorable member, please continue.
ඉතින් ඒ නිසා මේක ශනිකව ලබා ගන්න නම් ආයෝජකයට දිරිදීමක් තියෙන්න ඕනේ, දිරිගැන්මක් තියෙන්න ඕනේ. ඒයන්ටත් මේක ආයෝජනය කළා, ඒගොල්ලන්ටත් ලාභයක් තියෙනවා, අපිටත් ලාභයක් තියෙනවා. ඒ නිසා අද ඒක ක්‍රියාත්මක කරන්න තියෙන එකම අඩුවාඩුනේ මේ පනතේ සංශෝධනය. මම විශ්වාස කරනවා අද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ සංශෝධනය අනුවත කරලා මේ රටේ විදුලි ආයෝජකීන්ට අවස්ථාව ලැබලා දීලා මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන් වෙනවා කියලා. එහෙනම් මේකට විවිධ අර්ථකථන කරනවා. මම දැක්ක විපක්ෂ නායකතුමා කියනවා 10ට අඩුවේ වලට කැමති, අපි 50ට වැඩි වල කැමති වෙන්නේ නැහැ කියලා. එතුමා ඉතින් මේක පාඩම් කරලා දුන්නද, කවුරු හරි ලියලා දීපු එකක් කියවද කියලා මට සැකයක් මතුවුණා. මොකද මේක ඉතාම ප්‍රශ්නයක් වෙච්ච එකක්. බොහොම කාලෙක ඉඳලා මේ ගැටලුව මේ රටේ තියෙනවා. දැන් පුද්ගලික ගෙවල් වලට විදුලිය දැම්මහම රුපියල් 22ක් ගෙවනවා අවුරුදු පළවෙනි අවුරුදු පහට, ඊට පස්සේ 10-15ක් ගෙවනවා. ඒක දාන්න ගියත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලුම් පත්‍රයක් දැම්මොත් මාස 18ක් රස්තියාදු කළ තමයි එක කරන්නේ. ඉතින් මේ කටයුත්තදී වහල වලට දාන විදුලි කෝෂවලිනුත් මේක කරන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලයේ දෙන සහයෝගයේ මදි නිසා ඒක සම්පූර්ණයෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ පනත සම්පූර්ණ කිරීමෙන් මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට විදුලි වැඩිම කිරීමක් නැතුව කරන්න පුළුවන් වෙනවා. නැත්තම් අද මේ මොහොත වෙනකොටත් විශාල පාඩුවක් විදුලි බල මණ්ඩලයේ ලැබෙනවා. ඒ පාඩුව මගවර ගන්න එක්ක මිල වැඩි කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ වගේ ආදේශ වැඩපිළිවෙලක් මේ රටේ ඇති වෙන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා අද මේ පනත සම්මත කරලා මේ කටයුත්ත කඩිනම් කරන්න පුළුවන් කටයුත්තකට එන්න පුළුවන් වෙයි කියලා. මොකද මේක ඉතාම වැදගත් අවස්ථාවක්. අද මේ රටේ ගෑස් නැ, ඩීසල් නැ, ඒ මතුවට විදුලියත් කපන. විදුලිය පවත්වාගෙන යන්න නම් දවසකට ටොන් 10,000ක ඩීසල් දවිතෙල් නැප්තා වන කරනවා. අද පාරිභෝගිකයන්ට සපනවට වඩා ඒක සැපේ නැත්තම් විදුලිය නඩත්තු කරන්න පුළුවන් කමක්
නැහැ. Honorable member, you have 2 more minutes.
Oh, thank you. ඉතින් අද ඉතාම වැදගත් මොහොතක ඉන්නේ මේ රටේ. මට මතකයි අපි නිදහස ලබනකොට අපේ රටේ විදුලිය තිබුණේ නැහැ 12%ක්වත්. අද පැවති සෑම රජයක්ම විදුලිය සංවර්ධනය කරපු ඉඳාද මේ රටේ 70%කට 80%කට විදුලිය තියෙනවා. නොතේ විදුලිය ටික දෙන්න රජය අද විශාල වැවරක් දරන්න වෙලා තිනවා. පෞද්ගලික අංශයේ බලාගාරවලින් විදුලිය ගැනීම එක්ක අපේ බලාගාරවල විදුලිය දැන් ගල්ලංගුරු මිල, ලෝකෙ මිල වැඩි වෙලා තියෙනවා, ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා. කල්නතිස්ස බලාගාරය ගත්තත්, නොරොච්චෝලි ගල්ලංගුරු බලාගාරය ගත්තත්, වරායේ තියෙන බලාගාරයක ලක්දානු එක බලාගාරය ගත්තත්, පෙරවල පිටියේ බලාගාරය ගත්තත් අද විදුලි එකකේ වටිනාකම රුපියල් 70-80ක් වෙලා තියෙනවා. එහෙනම් ඒකට තියෙන එකම විකල්පය තමයි පුනර්ජීවී විදුලි වලට යන එක. ඒකටත් අපි විවිධ ප්‍රශ්න ඇති කරගෙන ඒක යන එකත් නැවතුනොත් ක්ෂණිකව වෙන එක කටයුත්තක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. අද මෙරට විශාල පිරිසක් ඉන්නවා පුනර්ජීවී විදුලියට ඇතුල් වෙන. දැන් මෙරටේ ෆැක්ටරියක් කරන එක්කෙනෙක් තමන්ගේ වහලේ උඩ මගවත් 100ක විදුලි බලාගාරයක් දාන්න ගියොත් කවදාවත් විදුලි වලින් අනුමැතිය ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ කටයුත්තක් ආවොත් විදුලි වල බලය ලැබෙනවා ඒ කටයුත්ත කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඉතාම වැදගත් පනත මේ පනත ආරම්භ කරන්න ගිහිල්ලා මම දන්නවා කොයිතරම් මහන්සි වෙන්න සිද්ධුනද මේ පනත ගෙනෙන්න කියලා. එහෙනම් මම හැමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පනත ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච එක. මේ පනත
අවශ්‍යතාවය
ඇති වෙලා විශාල ව්‍යාපාරයක් ගෙන යනුන මේ පනත සංශෝධනය කරලා ගෙනෙන්නේ. එදා හිටපු නිලධාරි, විදුලි වලනේ ඉංජිනේරු, බොහෝ දෙනෙක් විරුද්ධයි. මොකද ඒගොල්ලන්ගේ ඒකාධිකරණය ඇති වෙලා යනවා කියලා. නමුත් මේ පනත තුළින් රටට විශාල සේවයක් ඇති වෙනවා. පුනර්ජීවන විදුලිය වැඩි කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එයින්ද මේකට සමෝ සහයෝගය දීලා මගේ සම්මත කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පවසක් ගන්න බොහෝ ස්තුතියි.
Thank you. Honorable Vijita Herath, you have 10 minutes.
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, සූර්ය විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තියට අපි කාගෙත් විරුද්ධත්වයක් නැහැ. මීට වසර 20කට පෙර ආතුව තමයි ලෝකේ පුරාවට මේ රිනියුබල් එනර්ජි පිළිබඳ කතිකාව ආරම්භ වුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම යුරෝපා සංගමයේ තුලත් මේ පිළිබඳ විශාල කතිකාවක් ඇති වුණා. පාර්ලිමේන්තු අතරත් සංවාදයක් ඇති වුණා. ඒ සඳහාම වෙන්වෙච්ච වෙනම පාර්ලිමේන්තු සංසදයක් ඇති වුණා, ග්‍රීන් පාර්ලිමන්ට් කියලා. එහි සමාජිකයෙක් මමත්. ඒ නිසා මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව මම හිතන්නේ අපි කාගෙත් විරුද්ධත්වයක් නැහැ. පරිසරය ආරක්ෂා කරගන්න, පරිසර සිද්ධ වෙන කාබන් විමෝචනය අවම කර ගැනීම සඳහා සූර්ය බලශක්තිය, ඒ වගේම සුළං බලශක්තිය, ජලවිදුලි බලාගාර වැඩි දියුණු කිරීම තමයි ලෝක ප්‍රවණතා වෙලා තියෙන්නේ. ඒකට අනුව තමයි ලංකාවත් ක්‍රමානුකූලව මේ පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කරන්න මැදිහත් වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්ති මේ ගැටලුවක් මෙතන නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ මේ පනත හරහා ඇත්තටම අවංකව කරන්න යන්නේ මේ පුනර්ජනනීය බලශක්තිය ධෛර්යමත් කිරීමද, එහෙම නැත්නම් මේ රටේ ඇති වෙලා තියෙන විදුලි අර්බුදයයි, මේ රටේ ඇති වෙලා තියෙන විදුලිය කප්පාදු කිරීමයි, මේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයයි දඩමීමා කරගෙන මේ ව්‍යසනය පෙන්නලා ව්‍යසනයෙන් හොරුන්ට හොරකම් කරන්න පාර හදන එකද? අන්න එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මෙගා ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකරන්නේ ඇයි? ඉතින් අපි මොකක්ද ඒකට තියෙන උත්තරේ? ටෙන්ඩර් පටිපාටි අනුමතක අනුගමනය කරලා ව්‍යාපෘති අසාර්ථකයි කියන එක කිසිසේත්ම පිළිගන්න බෑ. මම ඉතා පැහැදිලි වගකීමෙන් කියනවා, ඔබතුමන්ලා කියන මේ ෆීඩ් ඉන් ටැරිෆ් සිස්ටම් එක, FIT සිස්ටම් එක හරහා, ඒ කියන්නේ කමිටුවක් මගින් මිල තීන්දුව කිරීමේදී වෙච්ච සාර්ථකත්වය 5%. 5%. ටෙන්ඩර් දාලා ලබාගත් සාර්ථකත්වය සුළං බලය ගත්තොත් 100%. අනිකුත් බලශක්ති ප්‍රභයන් ගත්තොත් 58%. ඒක තමයි ඇත්ත දත්ත. මේ එකක් දෙකක් ව්‍යාපෘති කරගන්න බැරුණා කියලා උදාහරණ විදිහට පෙන්නනවා. එහෙම ව්‍යාපෘති ඇති. ඩොලර් එක වැඩි වුණාම, රුපියලේ අගේ බල් දුණාම කලින් එස්ටිමේන්තු කරපු ගානට දැන් කරගන්න බැරි බව ඇත්ත. ඒ නිසා අලුත් එස්ටිමේන්තු ඉල්ලනවා ඇති. ඉතින් ඒක ඕනම ශේෂ්ත්‍රයක තියෙනවා. කර්මාන්ත ශේෂ්ත්‍රයත් අද ඒක තියෙනවා. ඉදිකිරීම ශේෂ්ත්‍රයත් තියෙනවා. එස්ටිමේන්තු කරපු මිල සතියෙන් වෙනස් වෙනවා. ගිය සතියේ එස්ටිමේන්තු කරපු මිලට අද කරන්න බෑ. එතකොට ඒ අයගේ පැත්තෙන් ඉල්ලීමක් කරනවා මිල වෙනස් කරන්න කියලා. එහෙම එකක් දෙකක් හුවා පෙන්නලා දැන් මේ මුළු ක්‍රමවේදෙම වෙනස් කරන්න හදන්නේ, මෙතන තමයි නියම ත්‍රස්තවාදී වැඩේ තියෙන්නේ. මේක තමයි නියම ත්‍රස්තවාදී. ඒ කියන්නේ මේ හොරකමට පාර කපනවා. ෆීඩ් ඉන් ටැරිෆ් කියන එක කමිටුවක් තමයි. ඒකට භාණ්ඩාගාර නිලධාරියෙක් එනවා, මුදල් බල අමාත්‍යංශයෙන් එනවා, සුරිත බල අධිකාරියෙන් එනවා, 7 දෙනෙක් ඉන්නවා තමයි. හැබැයි මේ 7 දෙනා තමයි ඊට පස්සේ අල්ලගන්නේ. ඕක තමයි සාමාන්‍ය කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස. ඒ 7 දෙනා අල්ලගත්ත ගමන් ඒගොල්ලෝ තමයි මිල තීරණය කරන්නේ. ඔය සූත්‍ර ඔක්කොම තියෙනවා තමයි. සූත්‍ර අස්සේ රිංගන හැටි රිංගල තියෙන හැටි අපි දන්නවනේ. ඒ සිංගන හැටිත් ඔය කට්ටිය දන්නවා. ඒක දේශපාලන ඍජුව නැහැ තමයි. දැන් කියනවා ඇමතිවරු කවුරුත් නැහැ, කැබිනට් මණ්ඩලෙ නෙමේ තීන්දුව කරන්නේ, නිලධාරි තමයි එතන ඉන්නේ. හරි, මෙච්චරකල් නිලධාරි හිටපු තැන්වලින් ඔය කියන සාධාරණ ඉෂ්ට වෙනවද? නැහැ. නිලධාරියා බැඳෙනවා දේශපාලඥයත් එක්ක, නිලධාරියා බැඳෙනවා ව්‍යාපාරිකයත් එක්ක, ටෙන්ඩර් ඉල්ලන ඉල්ලුම්කරුවත් එක්ක. ඊට පස්සේ තමයි ගතමනාව යන්නේ. ඊට පස්සේ තමයි කමිටුවේ තීන්දුව වෙනස් වෙන්නේ. ඔය මොන සූත්‍ර දැම්මත් ඕකෙන් ගැලවෙන සූත්‍රෙත් ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මෙතන පැහැදිලිව තියෙන්නේ හොරකමට පාර කැපීමක්, වංචාවට පාර කැපීමක්, දූෂණයට පාර කැපීමක්. මේ රටේ ඇතිවලා තියෙන ව්‍යසනය පාවිච්චි කරලා ඔබතුමන්ලා මේ ටෙන්ඩර් ක්‍රමවේදය සම්පූර්ණ නැති කරන්න හදනවා. ඒක සම්පූර්ණ වැරදි. අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් විදිහට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා. එතන තමයි ලොකුම වංචාව සිද්ධ වෙන්නේ. ටෙන්ඩර් ප්‍රොසීජර් එක සම්පූර්ණයෙන්ම කඩ කරලා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් යටතේ මහා පරිමාණ ව්‍යාපෘති තමන්ට කැමති කෙනාට දෙනවා. අදාළ විෂය බාර ඇමතිවරයා වල්ලා ගන්නවා. එයා ගිහිල්ලා මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට දානවා. ඒකේ තියෙන தত্ত্বය අතිශෝක්තියෙන් වර්ණනා කරලා පෙන්නනවා. අනිත් ඇමතිවරු හායි කියනවා. ඊට පස්සේ සම්මත වෙනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය කරන සමාගමෙන් හෝ කම්පැනියෙන් ඒ අදාළ ආයතනයෙන් තමන්ට උරි ගතමනාව ගන්නවා. මේකේ තියෙන මේ රහස. ඒ නිසා මේක හංගන්න දෙයක් නැහැ. අද විදුලි ඉංජිනේරුවෝ සහ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ මේ යම් ක්‍රියාමාර්ගයකට එන්න තීරණය කරේ වෙන මොකක්වත් ඉඳද? ඒගොල්ලන්ට පුද්ගලික වාසියක් ඉඳද? දැන් අදහසක් මතු කරනවා මේ ඩීසල් බලාගාර සඳහා තියෙන වුමනාව තමයි මේ ඉංජිනේරුවෝගේ ක්‍රියාමාර්ගෙ පිටිපස්සේ තියෙන්නේ. ඒක පෙන්නලා තමයි ඔබතුමල්ල මේ හොරකමට පාර කපන්න හදන්නේ. සම්පූර්ණ අසත්‍යයක්, සම්පූර්ණ වැරද්දක්. එහෙම එකක් නෙමෙයි. ඒ අය ඉතා පැහැදිලිව කියන්නේ මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි කියන්නේ. හරි පැහැදිලිව ඒගොල්ලෝ කියන්නේ ටෙන්ඩර් පටිපටි අනුගමනය කරන්න. අනුගමනය කරලා ඒ ඕනම ව්‍යාපෘතියක් දෙන්න. ඉතින් ඉන්දියාවද චීනයද ජපානයද ඕනම රටක් ඕනම රටක නියෝජනය කරන සමාගමකට අපේ රටට ඇවිල්ලා මෙගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා සුනිත්‍ය බල අධිකාරිය දැනටමත් පුනර්ජනනීය බල ප්‍රභ බලශක්ති ප්‍රභයන් තියෙන්නේ කොහෙද කියලා හඳුනගෙන තියෙනවා. ඒ හඳුනගෙන ඒවා සිතියම් ගත කරලා තියෙනවා. විදුලි මණ්ඩලෙත් එක්ක ඒකාබද්ධව ඒ සඳහා සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සැලැස්මට අනුව ඕනම ආයෝජකයෙකුට පුළුවන් අඩු පිරිවැයකින් තමන්ගේ ව්‍යාපෘතිය පටන් ගන්න. මොකද ඒ සැලැස්ම හදලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්මිෂන් එක, ග්‍රිඩ් සිස්ටම් එක, ඒකට යන අමතර වියදම් අඩුම ආකාරයට සහ පුනර්ජනනීය බලශක්තිය වැඩියම උපදවන්න පුළුවන් තැන්. වැඩියම හුලං කොහෙද තියෙන්නේ? වැඩියම තාපය කොහෙද, උෂ්ණ මේ හිරු එළිය කොහෙද තියෙන්නේ? ඒ ප්‍රදේශ හඳුනගෙන තමයි සිතියම් ගත කරලා තියෙන්නේ. ඒ නිසා ආයෝජකයන්ට ඉතා පැහැදිලිව ඒ සැලැස්මට අනුව ආයෝජනය කරන්න පුළුවන්. ඔවුන් කැමති විනිවිද පේන සිස්ටම් මේකට මේ ආයෝජනය කරන්න. කවුරුවත් කියලා නැහැ අපිට ටෙන්ඩර් නැතුව නැති ක්‍රමයක් හදලා දෙන්න කියලා. දැන් මේ ආණ්ඩුවේ විවිධ අයගේ උවමනාවක් තියෙනවා. මේ ටෙන්ඩර් ක්‍රමයට පයින් ගහලා තමන්ගේ හිතවතුන්ට තමන් අනුගමනය කරන, තමන්ව තමන්ට අවශ්‍ය කරන පුද්ගලයාට මේක දෙන්න. ඒක තමයි මේක යට තියෙන රහස. ඒ නිසා ඒක කරන්න එපා. ඒකට අවම සංශෝධනයක් විදිහට තමයි බොහොම අයගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ. අපිත් ඒක ඉදිරිපත් කරනවා. මෙගාවොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පටිපාටිය නැතුව දෙන්න කමක් නැහැ. මොකද එතෙන්දී තමන්ගේ ඉඩමක් තමන්ට තෝරගන්න පුළුවන්. එතකොට විදුලි බල මණ්ඩලයට පුළුවන් ඒ තමන්ගේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක, ග්‍රිඩ් සිස්ටම් එකේ තියෙන පහසුකම් පිළිබඳ දැනුම් දෙන්න, ඒකට යන වියදම අඩු කරගන්න පුළුවන්. එතකොට දැනට සුනිත්‍ය බල අධිකාරිය සහ විදුලි බල මණ්ඩලය හදපු සැලැස්ම හදලා තියෙන්නම විදුලි බල මණ්ඩලයෙන් අමතර වියදම් කරන්න ඕන එක අඩුපත් ඇද්ද? වෙනම ට්‍රාන්ස්මිෂන් වලට යන වියදම් අඩු කරන්න. ඒ වියදම් අඩුම යන විදිහට තමයි තැන් තෝරගෙන තියෙන්නේ, හඳුනගෙන තියෙන්නේ. ඒ සිතියමට අනුව යන්න පුළුවන්. ඒකෙන් පිට යන්න හදන්නේ මොන වුමනාව මතද? ඒ නිසා මෙතන හරි පැහැදිලිව තියෙන්නේ ගරු කාර්ක සභාපතිතුමනි, මේ ව්‍යසනේ රටේ ඇතිලා තියෙන ව්‍යසනයක්. ඒක ජනතාවට කිව්වම ජනතාව බය වෙනවා. දැන් ජනතාවට බිල් එක පෙන්නනවා, විදුලි බිලක් පෙන්නනවා. විදුලි බල මණ්ඩලෙන් මට දුන්න යෝජනාවක් විදුලි බිල වැඩි කරන්න.
You have 2 more minutes.
විදුලි බිල වැඩි කරන්න. දැන් මට කරන්න වෙන්නේ ඒක. දැන් මේක තමයි පෙන්නන්නේ බිල්ල. විදුලි බිල වැඩි කරන්න කිව්වේ IMF එක. IMF යෝජනාවේ තියෙනවා ඒ ප්‍රයිස් එක වැඩි කරන්න කියලා. විදුලි බල විතරක් නෙමෙයි, ගෑස් තෙල් ඔක්කොම. දැන් ඔබතුමාලා මේ බිල්ල පෙන්නලා තමයි මේ හොරකමට පහර දාගන්නේ. මොකද මිනිස්සු බයයි විදුලිය කප්පාදු කරනවා කිව්වම. ඊයේ කොච්චර බය වුණාද? අද දවසේ විදුලි නැහැ කිව්වම, විදුලිය සහ වතුර නැති වෙනවා කිව්වම ජනතාව බයයි. ඒ බය ඇති කරලා ඒ බිල්ල පෙන්නලා තමුන්වන්සලා කරන්නේ මේ ටෙන්ඩර් පටිපාටියෙන් මගහැරලා වැරදි පාරක ගෙනියන්න. මේක අද පටන් ගත්තොත් ඊළඟට ඒ හැම අමාත්‍යංශෙම ජල සම්පාදන අමාත්‍යංශෙනුත් කියයි මේ ටෙන්ඩර් ක්‍රමයෙන් අපිට හරි කරදරයි, ටෙන්ඩර් නැතුව දාන්න අපිට දෙන්න, මේ ක්‍රමයටම ඊළඟ දවසෙත් යෝජනාවක් එයි. ඉතින් එහෙම ඇවිල්ලා කියයි ටෙන්ඩර් ක්‍රමවේදය කල්වරනවා, ඒකට යම් කාලයක් යනවා, ඒක ප්‍රමාදයි, ඒ නිසා ටෙන්ඩර් නැතුව වැඩේ කරමු කියලා. ඊට පස්සේ හැම අමාත්‍යංශෙම කියයි හැම ආයතනයක්ම කියන්න පටන් ගනි ටෙන්ඩර් ක්‍රමවේදය කල්මරණ එකක්, ඉක්මනට අපිට මේ ව්‍යාපෘතිය කරන්න ඕනි, ඒ නිසා මේක පැත්තකට දාලා යමු කියලා. නෑ, ඒක වැරදි. ඒ නිසා 21 වෙනි සංශෝධනයේත් ආපහු ගේන්න ඕනි මේ වැරදි ක්‍රමවේදය නිවැරදි කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන එකක්. ටෙන්ඩර් පටිපාටියට තෙහා ගිහිල්ලා ප්‍රසම්පාදන කොමිසමත් ශක්තිමත් කළා. ඒ කොමිසමට අවශ්‍ය කරන බලතලත් දීලා අපි යන්න ඕනේ හොරකම දූෂණය නවත්තන තැනට. හැබැයි ඔබතුමන්ල මොකද්ද කරන්නේ? 21 ගැන කතා කරනවා, අන්තිමට හොරකමට පාර කපන ටෙන්ඩර් ක්‍රමවේදය නැති කරනවා. මේක සම්පූර්ණ අනිත් පැත්ත. ඒ නිසා ඒක කරන්න එපා. මේක මහ ජාතික අපරාධයක්. මේක තමයි රාජ්‍ය ත්‍රස්තවාදය. මේ රටේ ජාතික සම්පත් තමන්ගේ හිතවතුන්ට දීලා කොමිස් ගන්න ක්‍රමවේදය. ඒ කොමිස් කරන ක්‍රමවේදයට පාරකපන පන සංශෝධනයක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේක කරන්න එපා.
අවම වශයෙන්
මෙගාවොට් 10ක සීමාවෙක් කියනකටවත් ඉඩ දෙන්න. එතනින් එහාට ව්‍යාපෘති වලට අනිවාර්යයෙන්ම ටෙන්ඩර් ප්‍රොසීජර් එක අනුගමනය කරන්න. එහෙම නැතුව ව්‍යසනය පාවිච්චි කරලා රටේ ඇති අර්බුදය පාවිච්චි කරලා මේකෙන් රිංගලා ගිහිල්ලා
පොරකමට
පාරකපන මේ සංශෝධනය ගේන්න එපා. ඒකට අපි විරුද්ධයි කියන කීමින් මා නතර වෙනවා.
Thank you. Honorable Vimal Veerawanse, you have 9 minutes.
Garu Karakasabha Sabhapathumani, vivadayata ganna me panatha moolika washeen api kavuruth ekaga wena panathak. Me rate viduli bala paddhatiyata sunithya viduliya wedi wediyen avasoshanaya karaganeema emagin mahajanayata viduli ekakayak sadaha yana piriwaya avama milakata laba ganeema e sahanaya mahajanayata deema sambandhayen කිසිම විරුද්ධත්වයක් අපේ නැහැ. ඒ නිසා මූලික වශයෙන් මේ පනතට එකඟයි. හැබැයි මේක එක කාරණයකට විතරයි අපි සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි කිව්වම අපේ පාර්ශ්ව ගණනාවක්. ඒ කියන්නේ යම් කිසි මෙගාවොට්ස් ප්‍රමාණයක 10ක හෝ ඒ වගේ ප්‍රමාණයකට වඩා උඩින් එන ඒවා ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට විවෘත කරන්න කියන එක තමයි මෙතන අපේ ඉල්ලීම. ඒක අපි ඉල්ලන්නේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය තියෙනවා නම් තාක්ෂණික දුර්වලකම් වෙනත් කාලය ගත වීම වෙන තියෙනවා නම් ඒවාවම කර ගැනීම සඳහා ඒ අවශ්‍ය පියවර ගැනීම තමයි කළ යුතු වන්නේ. නමුත් ටෙන්ඩර් ප්‍රතිපාටියෙන් මේකට තල්ලුවක් දෙන්නේ නැහැ, ඉඩසලසන්නේ නැහැ, උදව් කරන්නේ නැහැ, මේක කඩාකප්පල් කරනවා කියන එක ඇත්ත වුණත් අපි ඒක ඇත්ත කියලා පිළිගත්තත් ඒ ඇත්ත නිවැරදි කරන්න ඕනේ. එතන එහෙම නොවන විදිහේ තත්ත්වය හදන්න ඕනේ. ඒක හදන්නේ නැතුව ඒ තුවාලේ තියෙන තැනට ඒ නියම බෙහෙත දෙන්නේ නැතුව අපි හදා ගන්නවා ක්‍රමයක්. මොකද්ද? ටෙන්ඩර් නැත. කවුද හදන්නේ? අපි ගන්නවා ඒ විදිහට මේක කරන්නම් කියලා. ඒක එච්චර සුදුසු ක්‍රමයක් නෙවෙයි. එච්චර නෙවෙයි, කොච්චරම සුදුසු ක්‍රමයක් නෙවෙයි. රටක විශේෂයෙන්ම මේ වගේ කාලෙක, රටේ මේ වගේ දරුණු ආර්ථික අවපාදයකට මුහුණ දීලා තියෙන කාලෙක අපි ගරු ඇමතුමා කෝවා විදුලි බල මණ්ඩලේ මොනවද මාෆියා ඉන්නවයි කියලා ඉන්නවා ඇති. ඒ මාෆියා මට්ටු කරන එක වෙන එකක්. මාෆියා තියෙන ආයතන ගොඩක් තියෙනවා. ඒ මාෆියා මට්ටු කරන එක වැඩක්. ඒක කරන්න එපා කියලා කියන්නේ මාෆියා තියෙනව තැන්වල. අපි කියන්නේ මාෆියා මට්ටු කරනවා වෙනුවට වෙන මාෆියා හදාගන්න එපා. මෙතන වෙන මාෆියාවක් හැදෙනවා. ඒ මාෆියාවට මෙතනින් ගසා ගන්න පොට පෑදෙනවා. ඒක වැරදි. ඒක වෙනස් කරන්න තමයි අපි මේ සුළු සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි හිතනවා තමුන්වහන්සේ මේ සංශෝධනේ බාරගනි. අඩු ගානේ අද මේ සංශෝධනේ බාර ගන්න බැරි නම් මේ විවාදය තව දවසකට කල් දාලා, මේක සම්මත කිරීම තව දවසකට කල් දාලා, මේ පාර්ශ්වය හැමෝම එක සාකච්ඡා කරලා මේක කරන්න. තමුන්වහන්සේ එක පැත්තකින් සර්වපාක්ෂික එකගතාවයක් ගැන කතා කරනවා. අපි හැමෝම එකතු වෙලා රට පාලනය කරමු කියලා කියනවා. ඇයි ඔය ඔහෙට වෙලා ඉන්නේ එන්න කියලා කියනවා. එහෙම කියන ගමන් මේ පනතක සංශෝධනයකට කතා කරලා එකග තත්වයකට එන්න බැරි නම් මොකද්ද මේ පෙන්වන ආදර්ශය? ඒ කියන්නේ දැන් තමුන්වහන්සේලා හිතනවද දැන් ප්‍රශ්නේ ඉවරයි, දැන් අපිට ආයි ඕන විදිය ගේමක් ගහගෙන යන්න පුළුවන් කියලා හිතනවද? එහෙම නෙමෙයි වෙන්න ඕනේ. හැකිතාක් නම්‍යශීලී වෙන්න, සම්මුතියක් ඇති කරගන්න පෙළඹෙන්න, මේ වගේ අර්බුදකාරී තත්වයන් අතික්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම පළල් මනසකින් ක්‍රියා කිරීමෙන් පමණයි. නෑ නෑ අපි බෑව නෑ අරව නෑ මේව නෑ කියලා ඒ බයිබෝස් ක්‍රමයට නම් මේ පාර්ලිමේන්තුව තුල තමුන්වහන්සේලා කටයුතු කරන්න හදන්නේ. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, දැන් අපි මේ ඉන්නේ අර්බුදකාරී තත්වයක අපි කවුරුත් දන්නවා. අපි විතරක් නෙවෙයි, ඇමරිකා එක්සත් ජනපදය දැන් තියෙන තොරතුරු අනුව තව මාස දෙක තුනක් යනකොට උහුලන්න බැරි ජීවන බරකට ගොදුරු වෙනවා. යුරෝපයට ඒ විදියම අති විශාල ජීවන බරකට ගොදුරු වෙන්න වෙලා තියෙනවා. ඒ රටවල වෙන ආර්ථික අර්බුදය අපට වඩා උස්සන්න වෙන්න තියෙන හැකියාව වැඩි. මොකද රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම නිසා යුරෝපයට ආහාර පොහොර, ඒ වගේම වෙනත් ඛනිජ සම්පත්, තෙල්, ගෑස් මේවා සපයා ගැනීමේ විශාල අර්බුදයකට යාය මුහුණ දීලා ඉන්නවා. මේකේ ප්‍රතිවිපාක අනුව තවත් අපිට මේ පීඩණයට මුහුණ දෙන්න වෙනවා. ඒවැය බලපෑමත් අපට එනවා. ඒ නිසා මෙහෙම තත්ත්වයක ඉඳගෙන මේ පාර්ලිමේන්තුව අගමැතිවරයා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් මැදිහත් වීමක් නැහැ. අගමැතිතුමා එනවා, ඇවිල්ලා කියනවා තව සති තුනක් අමාරුම වෙයි, මාස තුනකින් කන්න නැති වෙයි. එතුමා හරියට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කියන්නේ හෙට මුහුදු යන්න එපා, මුහුදු රළු වෙයි, අනිද්දා මේ සතියේ තද බල වැසි වහිනවා. ඉතින් ඒක කියන්නේ ඒකට ඔය දාගන්න කවුරු හරි මාධ්‍ය ප්‍රකාශකයෙක් මෙහෙම මෙහෙමයි කියලා කියන්නේ. මේ රටේ අගමැතිවරයෙක් ඉන්නේ ආණ්ඩුවක් හදලා තියෙන්නේ. මොකක් හරි ආණ්ඩුවක් තියෙන්නේ. මේ එන්න නියමිත අර්බුදයට උත්තර ටික කියන්න. අර්බුදය ගැන කිය කී ඉන්න අපිට අගමැතිලා ඕනේ නෑ. හරි, සති තුන අමාරු වෙයි. ගෑස් නැති වෙයි. ඒකට මෙන්න මේ තියෙනවා මෙහෙම ලිපක්. ඒ ලිප ප්‍රවර්ධනය කරමු. මොකක්වත් නෑ උත්තර. මෙතන මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ භූමිකාව නෙවෙයි ඉටු කරන්න ඕනේ. අයාලේ රට අර්බුදයේ ගිලිනවා. ගිලෙමින් පවතිනවා. ඒ අතරතුර මහජනයාගේ මනස විකල් වෙනවා. විකල් වෙන මිනිස්සු මොන මොන විදිය තීරණ වලට තල්ලු වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. තියෙන මිනිහ දිහා වෛරෙන් බලන්න පෙළඹෙනවා. තියෙන මිනිහගෙන් උදුර ගන්න පෙළඹෙනවා. මේ ඔක්කොම වුණාට පස්සේ තවත් ප්‍රචණ්ඩ වෙයි කියලා අගමැතිතුමා ඒ කාලේට ඇවිල්ලා මෙතන කියන්නේ ඉඳ තියෙනවා. ඊටත් වඩා තව සති තුනකින් මිනිස්සු තවත් ප්‍රචණ්ඩ වෙන්න නියමිත බව මට පෙනියනවා කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඕක කියන්නේ ඕක කියන්න ඕනද? ඒ නිසා ගරු කාරක සභා සභාපතිතුමනි, අපි සෙල්ලමක් නෙවෙයි මේ කරන්නේ. මේ ලෝකයක් මේ රටක් එකට බැඳිච්ච අරමුදයක් අපි ඉස්සරහ අපිට මේ වර්ධනය වෙමින් තියෙන්නේ. මේකදී අපි කොහොමද රැකෙන්නේ? අඩුම තරමින් ආහාර සුරක්ෂිත භාවය කොහොමද අපි රැකගන්නේ? එක වෙලාවක් එන්න පුළුවන් ගරු කාරක සභා සභාපතිතුමනි, මම ඒක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක එසේ නොවේවා කියලා මම හිතනවා. ප්‍රාර්ථනා කරනවා. එක වෙලාවක් එන්න පුළුවන් අපේ ආරක්ෂක හමුදා සමාජිකයට ඕන කරන කෑම පත දෙන්න අමාරු වෙන. එහෙම තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ හැම දෙයක් දිහාම බලලා වෙන්න පුළුවන් දේවල් 1 2 3 4 5 6 7 8 9 10 කියලා කොළයකට අරගෙන මේක වෙන එක වලක්ව ගන්න මොනවද ගන්න පුළුවන් පියවර? ඒක වුණොත් ඒකට මුහුණ දෙන විදිය මොකද්ද? ඒ මොනවත් නැහැ. සැලැස්මක් නැහැ. රටට කියන්නේ නැහැ මෙන්න අපේ ප්ලෑන් එක. එහෙම නොකිය කියනවා සති තුනකින් වසී කිය. වහින්න ඉඩ තියෙනවා. ගිගුරුන් සහිත වැහි වහින්න ඉඩ තියෙනවලු. එහෙම කියපු ගමන් වෙන්නේ පොලිමට යන්නේ නැති මිනිහක් දැන් ගිහිල්ලා පොලිමේ හිටගෙන ඉන්නවා. ගෙදර සාමාන්‍යයෙන් කනබර බඩු ටික තියෙනවා. දැන් සල්ලි තියෙන මිනිහා මුට්ටි පිටින් කොට ගහගන්නවා, ගෝණි පිටින් කොට ගහගන්නවා. මේ ඒ නිසා අපි තා ඕනකමින් කියන මේ අර්බුදය දිහා බැරෑරු විදියට බලන්න මම ආසං කරනවා. අර්බුදය දිහා බැරෑරු විදියට බලලා බැරෑරු මැදිහත් වීමක් නොකර සිල්ලර මැදිහත් වීම කරලා මේකත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මේ රටේ මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මේක දිහා ඔහේ අපාලිතව යන්න දෙන්න එපා. කොහොම අපේ ලක්ෂ ගානක හමුදාවක් තියෙනවා. මේ හමුදාවත් එක්ක මේ රටේ මේ මහා සාරවත් භූමිය වගා කරන්න බැරිද? ඒකට ඕන කරන මැදිහත් වීම දෙන්න බැරිද? මඟ පෙන්වීම නායකත්වය දෙන්න බැරිද? දැන් කියයි කරනවා කියලා නෑ. ඒ ප්‍රමාණය නෙවෙයි, ඊට වඩා මහා පරිමාණයෙන්. එහෙම ක්‍රියාත්මක වැඩසටහනක් රටට ඕනේ. ඒක නැති වුණාම තමයි මිනිහෙකුට විරෝධතා කල්ප ඇති වෙලා මරාගෙන මැරෙන කේන්තියක් එන්නේ. ඒක නැති වෙන්නේ නෑ. අර්බුදයක් තියෙනවා. ලෝකෙම මේක තියෙනවා. අපිට මේකට මුහුණ දෙන ප්ලෑන් එකක් තියෙනවා. අමාරුයි තමයි. අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දෙමු කියලා මිනිස්සු හිතන්නේ. අන්න අරම සලස්මක් මූලෝපායක් ඇතුළත් මඟ පෙන්වීමක් රටෙන් ලැබෙනකොට මේ මොන මඟ පෙන්වීමද මේ දෙන්නේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩේ මෙතන කරලා මඟ පෙන්වීමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගරු කාරක සභා සභාපතිතුමනි, මේ පනත සම්බන්ධ කාරණේ වගේම මෙන්න මේ අරමුදේ දිහා බැරෑරුම් මැදිහත් වීම මට පේන ජනාධිපතිතුමාට තාම මේකේ බැරෑරුම්කම තේරෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමාට බැරෑරුම්කම තේරෙනවද නැද්ද කියලා මට ඒක තේරෙන්නේ නැහැ. තේරෙනව නම් මෙතන ඇවිල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජොබ් එක කරලා ආපහු සිත සතුටින් පිටත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙන්න මේ தত্ত্বය ඉතාමික් වනි වෙනස් කරගත යුතුයි. නැතිනම් මහත්තුරුනි, මේ ඇති වෙමින් තිබෙන අර්බුදයේ උග්‍ර වෙන ප්‍රමාණයට සාපේක්ෂව මේ රට මානව ආපදාවක් කරා රැගෙන යාමේ උවමනාව තියෙන පිරිස්, ඒ මහා භයානක මානව ආපදාව, ලේවැකි ආපදාව මේ පොළොවේ නිර්මාණය කරන්න බොහෝ දුරට ඉඳ තියෙනවා. මැයි 9 වෙනිදා තිබෙ ඒගොල්ලෝගේ පෙරහුරුවක්. මැයි 9 ඒගොල්ලෝ කලේ පෙරහුරුවක්. ඒ පෙරහුරුවෙන් එහාට යන සලස්මකට වුණත් ඒ පාපී බලවේග ගමන් කරන්න පුළුවන්. මැයි මම අවසන් කරනවා. මැයි 9 ඉලක්කුනේ දේශපාලඥයෝ වෙන්න පුළුවන්. ඊළඟ දෙයක් මානව ආපදාවක් වෙන්න ඉඩ හැරියොත් ඉලක්ක වෙන්නේ බෙදීමකින් තොරව, තෝරා බේරා ගැනීමකින් තොරව හොඳ කාර්යයක් යන මිනිහා, හොඳ වාහනයක් යන මිනිහා, හොඳ ගෑක් හදාගෙන ඉන්න මිනිහා, ඒ තැනට මේ වෛරය ඇවිලෙන එක වළක්වන්න ඕන. මෙහෙම මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ භූමිකාව ඉටු කරන නම් ඒ தত্ত্বය පාලනය කරන්න තමුන් වහන්සේලාට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කරුණාකරලා මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. බාරුම කල්පනා කරලා තීරණ ගන්න. බොහොම ස්තුතියි.
Thank you. Honorable Tissa Athanayaka, you have 8 minutes.
Garu Mulasanaru Mantri Tumani, Visheshamada, me panata idiripatkar and velave, merate vedagatma arbudyaktina avastava. Mamadakina me panate, me aramunagana kumak kiwat, ekapatakin lokusakeak, evagem avisasak goranagena, me panate me sansodane gene, merate hamoma balaporutuna apekshavak itukaranada, එහෙම නැත්නම් ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් මේ සංශෝධනය ගේනවාද කියලා මූලික කාරණාවක් තිබෙනවා. මොකද හේතුව රජයේ ප්‍රතිපත්තියක් තමයි රාජ්‍ය මුදල් ආයෝජනය කිරීමේදී ටෙන්ඩර් පරිපාටිය භාවිතා කරන්න ඕන කියන කාරණේ. ඒ යොදාගන්නේ නැතුව ක්‍රියා කිරීම සඳහා බලය පවරන වෙනසක් ඇති කරනවා නම් ඒක ඉතාමත් භයානකයි. ඒ නිසා තමයි අද මේ ඉදිරිපත් කරන සංශෝධනය ගැන සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය මේ සංශෝධනයට තවත් සංශෝධනයක් ඉදිරිපත් කළ යෝජනා කරන්නේ මේක ක්‍රියාත්මක කරනවා නම් මෙගාවට් 10ට වඩා වැඩි සෑම ව්‍යාපෘතියකටම විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පරිපාටියක් භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුව මේ මුළුමනින්ම විවෘත කිරීම හරහා විශාල වංචනික ක්‍රියාවන් මේ රටේ සිදු වෙන්න පුළුවන් කියලා. මම විශේෂයෙන් කියන්න ඕනේ අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න 5-6ක් තිබෙනවා. එකක් තමයි විදුලි බලය. දෙක තමයි අද ඉන්ධන ටික බෙදා ගන්න ප්‍රශ්නය. 3 ගෑස්. 4 මේ රටේ ජීවන බර බෙහෙත් නැතිකම මහජනතාවට සමීප වන විශාල කාරණා ගණනාවක් තිබෙනවා. ඒ අතර දැඩිම අර්බුදය අනාගතයේ එන පොහොර සහ රසායනික බෙහෙත් නැතිකම. ඉතින් මේ සඳහා අද මූලික කාරණා 5 ගත්තාම අද මේ කතා කරන බලශක්ති පිළිබඳ ප්‍රශ්නේ මූලික ප්‍රශ්න 4-5න් 3ක්ම අදාළ වෙනවා. මම අහන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සඳහා මොකක්ද ආණ්ඩුවට තියෙන විසඳුම? ආණ්ඩුව මේ මිලදී ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ක්‍රමයකින් බැහැරව මේ ව්‍යාපෘති ඉදිකරන්න අවසර දුන්නාය කියලා මේක වැඩි වෙන්නේ නැහැ. බලන්න අද විදුලි බල අමාත්‍යාංශයයි දෙපාර්තමේන්තුවයි මේ මණ්ඩලයයි මේ විදුලි බල අවශ්‍යතාවය පිළිබඳ තියෙන පරතරයයි මේ ඔක්කොම ආපහු බලන්න. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ. එකක් අපි අදත් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි බල හිගය මෙගාවට් 250ක් 275ක් විතර වෙනවා. මේ දිනවල විශේෂයෙන්ම ජලවිදුලියේ ප්‍රශ්න නිසා මෙගාවට් 400ක් විතර වෙනසක් තිබෙනවා. මේකට විකල්ප මොකක්ද? විකල්පයේ හැටියට පුනර්ජනනීය විදුලිය පාවිච්චි කිරීම සඳහා යම් ආකාරයක ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබුණා. අනපනක් තිබුණට වැඩක් නැහැ. එවැනි ක්‍රියාවක් යන්න ඕනේ. දැන් බලන්න මම හොඳටම දන්නවා ඒ සඳහා ඉදිරිපත් වෙලා තිබෙන කුඩා විදුලි බලාගාර මේ පුද්ගලික ආයෝජකයන්ගේ කුඩා විදුලි බල මෙගාවට් භාගයක් මෙගාවට් 1ක් 2ක් තියෙන කුඩා විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා මෙගාවට් 400ක විදුලි විදුලි බල මණ්ඩලය ඇතුලේ ගොඩ ගැහිලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන විදුලි බල ව්‍යාපෘති මෙගාවට් 1200ක විතර හිර වෙලා තියෙනවා. අද උදේ ඇමතුමත් පිළිගත්තා. ඇයි මේවා හිර වෙලා තිබෙන්නේ? මම අහන්නේ මේවා කාගේ වමනාවටද? මේකට හේතු කියන්න පුළුවන්. එක එක හේතු කියනවා ජාතික විදුලි බලපත්‍රය එකතු කරන්න බෑ. වෙනත් තාක්ෂණික කාරණා කියනවා. හැබැයි මේවා එකක්වත් නෙවෙයි ප්‍රශ්නේ. මම හිතනවා මේ කාරණාව පිළිබඳව අපි හරියට බැලුවොත් මෙතන තියෙන විශාල මාපියාවක් ක්‍රියාත්මක වෙන වැඩක්. ඒක බිඳින්න ඕනේ. ඒක බිඳින්න නැතුව මේ රටේ ජාතික විදුලි බල පද්ධතියේ මේ අවශ්‍යතාවය 100%ක් සම්පූර්ණ කරන්න බෑ. එහෙම නැත්නම් ටෙන්ඩර් කමෙන් බාහිරව විදුලි බලාගාර හැදුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ වංචාවකට හොරකමකට තල්ලුවක් දෙන එක විතරයි. ඒ නිසා අපි අහනවා ඇයි මේ සුනර්ජනනීය විදුලිය බලය යටතේ සෝලා විදුලිය නැත්නම් සූර්ය තාපයෙන් ක්‍රියාත්මක කරන විදුලිය රට පුරා ව්‍යාප්ත කරන්න උනන්දු වෙන්නේ නැත්තේ? මුලසනාරූඪ මන්ත්‍රීතුමනි ඇත්තටම මට හිතා ගන්න බෑ වෙලාවකට කල්පනා කරනවා මේ ගැන ඇයි මේකට ඉඩක් නොදෙන්න කියලා. මේ රටේ විදුලිය ප්‍රශ්නේ විසඳීම සඳහා රට පුරාම දවසේ වැඩි වෙලාවක් හිරු හෙළිය වැටෙන
Honorable member, you have 2 more minutes.
අහුනේ
You have 2 more minutes.
හිරු හෙළිය වැටෙන රටක් මේක. ඒතකොට මේ රටේ විදුලි සූර්ය තාපයෙන් මුළු රටට විදුලිය ලබා දෙන්න වැඩපිළිවෙලක් ඇති කරන්න පුළුවන්කම තියෙද්දි ඒවා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. උදේ ඇමතුමා කියනවා ඒක ක්‍රියාත්මක කරන්න 85%ක් සල්ලි යනවලු මේ උපකරණ ගෙන්න ගන්න. ඒ පැනල් ගෙන්න ගන්න. හැබැයි අපි අහන්නේ මේක ජාතික වැඩපිළිවෙලක් තිබෙනවා නම් ඒවා නිෂ්පාදනය කරන රටවල් එක්ක කතා කරලා අපිට මේ මොහොතේ ඒ සඳහා රාජතාන්ත්‍රික පිළිවෙතක් අනුගමනය කරන්න පුළුවන්. මං හිතන්නේ මෙගාවොට් 1000ක් වැඩි කරගන්න පුද්ගලික අංශේ එක මෙගාවොට් එක ගානේ හදන ව්‍යාපාරිකයන් 1000ක් අපිට තෝරගන්න බැරිද? ඒ හරහා මේක වැඩි දියුණු කරන්න බැරිද? පුළුවන්. ඊට වඩා භයානකම තියෙන මේවා කෙරෙන්නේ නැති තැනට තල්ලු කරන එක කියන එක මම විශේෂයෙන් කියන්න කැමතියි. මම මේකට අමතරව පුංචි කාරණාවක් කියන්න කැමතියි මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි. මම පෞගේ දවස්වල අර කෝපා රැස්වීමකට ගියාම අපි බලශක්ති අර්බුදය ගැන කතා කරා. මෙතන ඉන්න උදේ ගම්පම්පිල ඇමතුමත් එතුමාගේ අමාත්‍යාංශය ඉදිරිපත් කරමු මේ වார்த்தාවක් නැගලගත් තිබෙනවා. මේකේ තිබෙනවා දැනට සුවාගෙන ඇති දත්තානුව මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5ක්ද ස්වභාවික ගෑස් අඩි ට්‍රිලියන 9ක්ද පවතින බවත් වසර 60කට පමණ අවශ්‍යතාවයේ සපුරා ගැනීමට ප්‍රමාණවත් වන අතර රටේ විදුලි බල සැපයීම කිලෝවොට් 1130 කි දක්වා වැඩි කිරීමට සහ ජීව වායු නිපදවීම තුලින් වසර 25ක් රටට ඩොලර් බිලියන 200ක ආදායමක් ලබා ගන්න පුළුවන්
මේ ක්‍රියාත්මක
කළා නම් කියලා. මම අහන්නේ ඇයි මේවා ක්‍රියාත්මක නොවෙන්නේ? මේ ගැන ඉක්මනින් පියවර ගන්න ඕනේ. ඉතින් මෙවැනි මහා දරුණු ඛේදවාචක එක මේ රට තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා මේවා ක්‍රියාත්මක කරලා මේ පිළිබඳ අවධානය යොමු කරලා රජයට ආදායම් ගන්න පුළුවන්, රටට ආදායම් ගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය වේගවත් කරන්න ක්‍රියා නොකර අපි මේවට తాවකාලික පැලස්තර ඇලවීමෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ කියන එක මම ඉතාමත් වගකීමෙන් යුතුව කියන්න කැමතියි.
Thank you.